Honorable Lal Kanthe, you have 20 minutes.
Garu Niyojya Kathanayakathumani. ඉස්සෙල්ලම මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට මගේ ගෞරවය සහ ස්තුතිය පළ කරන්න කැමති කාරණේ මෙහෙමයි. මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු එනවා 12ක්. ඒ 12න් 9ක්ම ජාතික ජන බලවේගයේ අපිට මාලිමාවේ අපිට ලබා දීම විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත් වෙච්ච 3/2කටත් වඩා දිස්ත්‍රික්කයේ මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3/2කටත් වඩා අපිට ලබා දීලා මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න දායක වෙච්ච ඒ පුරවැසියන්ට නැවතත් මගේ ගෞරවනීය ස්තුතිය පළ කරන්න කැමතියි. ඒ වගේම මහනුවරින්ම පටන් ගත්තොත් මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු කරද්දී ප්‍රධාන ප්‍රශ්න කීපයක් දිස්ත්‍රික්කය තුලින් අපිට මතු කරලා තිබෙනවා. මෙච්චර කාලයකට විසඳුනේ නැහැ කියලා. එකක් තමයි වනසතුන්ගෙන් වන හානි. මේක අද ලංකාව පුරාම බරපතලම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. කෘෂිකර්මාන්තය ගැනත්, ගොවිජන ජීවිතය ගැනත්, පොදුජන ජීවිතය ගැනත් කතා කරද්දී මේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව ඉස්සරහට යන්න බෑමයි. ඒක බරපතල ප්‍රශ්නයක් අද ලංකාවේ. කෘෂිකර්මාන්තයේදීත්, ඒ විතරක් නෙමෙයි පොදුජන ජීවිතයේදීත් බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපිට අපේ දිස්ත්‍රික්කයේ ජනතාව බොහෝ වෙලාවට කිව්වේ මන්ත්‍රීතුමා සහෝදරයා අපිට මේ ආණ්ඩුව වලින් මොකක්වත් ඕනේ නැහැ, මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. ඕක තමයි එකක්. ක්‍රීඩා ප්‍රශ්නේ බරපතලම ප්‍රශ්නයක් කියලා තියෙනවා. බොහෝ අය ඇත්තටම කතා කරන්න පටන් ගන්න තියෙනවා මේක රිලා ත්‍රස්තවාදයක් කියලා. ඒ ජාතියේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. පොදුවේ රටේ ගත්තොත් වනසතුන්ගෙන් වන හානි බරපතලම ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. මේ වෙලාවේ ගොවි ජනතාවට කියන්න ඕන කාරණයක්, තමන්ගේ වගාවට හානි කරන මේ සත්තු තමන්ගේ වගා භූමියේදී අර වගාවට වන වෙනත් හානි සම්බන්ධයෙන් කටයුතු කරනවා වගේම වගාවට වන හානි සම්බන්ධයේදී තමන්ගේ ඉඩම තුලදී, ගොවිපළ තුලදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ගොවි ජනතාවට කිසිම නීතිමය බාධාවක් නැහැ. ගන්න පුළුවන් ඕනම ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි එක පැත්තකින් කියනවා. ඒ අතර මේ ප්‍රශ්නයට උත්තර හොයන්න අපි කෘෂිකර්ම, පසුම්පත්, ඉඩම්මා වාරිමාර්ග අමාත්‍යංශය වගකීම බාර අරගෙන තියෙනවා. මේ ප්‍රශ්නය අපි වැඩිකල් යන්න කලින් විසඳනවා කියන පණිවිඩය මුලින්ම දෙන්න කැමති. මහනුවර ජනතාවත් ඇතුළු මේ ප්‍රශ්නෙන් බැටකන සියලුම ජන කණ්ඩායම් වලට. දෙවෙනි කාරණයක් තව මතුවෙච්ච එකක් තමයි මම මතක් කරන්න ඕන. අපේ රියාස් ෆාරුක් මන්ත්‍රීතුමාත් ඉන්නවා අකුරණින් ජනතාව පත් කරලා එවලා. අකුරණ ජනතාව අපෙන් ඉල්ලන ප්‍රධාන කාරණයක් තමයි ගම් වතුර ප්‍රශ්නේ විසඳලා දෙන්න කියන එක ප්‍රධාන ප්‍රශ්නේ. හැමදාම ගියොත්, කතා කරොත්, මුණ ගැහුනොත්, සාකච්ඡාවකට ගියොත්, රැස්වීමකට ගියොත් ඒ පැත්තේ ජනතාව මත දැක්වුවොත් දක්වන්නෙම මේ ප්‍රශ්නේම තමයි. වෙන මොකක්වත් ඉල්ලන්නේ එච්චරම ඉල්ලුවේ. ඒ නිසා වාරිමාර්ග අමාත්‍යාංශය වාරිමාර්ග සම්බන්ධ කාරණත් බාර ඇමතිවරයා විදියට මම අකුරණ ඉන්න පොදු ජනතාවට කියන්න කැමති, අපි විශේෂ ව්‍යාපෘතියක් සකස් කරලා, ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් සකස් කරලා ඒ ප්‍රශ්නය විසඳීමටත් වහාම පියවර ගන්නවා. දැනටත් අපිට එහෙම වාර්තා ගණනාවකුත් විවිධ අය ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව තවත් ප්‍රශ්න ගැටලු ගණනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් හොයන්න අපි කටයුතු කරන බවට සහ අපි සම්බන්ධයෙන් තිබු විශ්වාසය කඩ නොකර ඉෂ්ට කරන බවට මම කැමැති ප්‍රකාශයට පත් කරන්න මේ පළමිනි වතාවට මේ පාර කතා කරන නිසා ඒක මතක් කරලා ඉන්න ඕන. ඒ මතු කරපු ප්‍රශ්න වලට උත්තර හෙවීම අනිවාර්ය කොට සලකලා කටයුතු කරනවා මේ ජාතික වගකීම ඉෂ්ට කරන අතර. ඒක කියලා පටන් ගත්තොත් මෙහෙම ඊළඟට දාර්ශනිකයෙක් කියලා තියෙනවා විසඳුන් නැති ප්‍රශ්න මිනිස්සු ඉස්සරහට එන්නේ නැහැ කියලා. මෙතෙක් ඉතිහාසයේ ආපහු හැරලා බැලුවමත් මුළු මානව වර්ගයාගේ ඉතිහාසයේදීම විසඳුම් නැති ප්‍රශ්න ඇවිල්ලා නැහැ. ප්‍රශ්නයක් આવුත් විසඳනවා. එහෙම වෙලා තියෙනවා. දැන් පහුගිය කාලේ අපි ගත්තොත් කොවිඩ් සම්බන්ධ ප්‍රශ්නේ, එනකොට අපි ඔක්කොම බය වුණා, ලෝකෙම බය වුණා, ගැස්සුණා, අපිත් බය වුණා. මමත් හිතුවා මැරලා යයි කියලා එකෙන්. ඇත්තටම හිතුවා. පොඩි අදහසකුත් තිබ්බ එහෙම වුණත් කමකුත් නැහැ කියලා. ඒ කාලේ රටේ තිබ්බ තත්ත්වයත් එක්ක. ඉතින් කොහොම වුණත් ඒ ප්‍රශ්නොත් මානව වර්ගය උත්තරයක් හෙව්වා. දැන් අපි පහුගිය කාලේ දිගටම වේදිකාවලත් ජනතාවත් එක්ක කරන සාකච්ඡාවලදී කතා කරපු මූලික කාරණා හතරක් තියෙනවා. පොදුවේ ගත්තම අපි කතා කරා රට කඩා වැටිලා තියෙන්නේ, රට ගොඩනගන්න ඕන, අපිට බලය දෙන්න අපි රට ගොඩනගනවා. ඒක තමයි අපි කිව්ව මූලික කාරණේ. හැබැයි කඩා වැටීම සම්බන්ධ කාරණා කරුණු හතරක් යටතේ අපි සාකච්ඡා කළා. එකක් තමයි දේශපාලන සංස්කෘතිය කඩා වැටි තිබේ. ඒක තමයි එක. අපි සාකච්ඡා කරමු අනුපිළිවෙලක් තිබ්බ ජනතාවට. ඒ අනුපිළිවෙල අනුව දීපු පොරොන්දු තියෙනවා. පොරොන්දු තියෙනවා. අපි කිව්වේ පළවෙනි දේ තමයි මේ රටේ දේශපාලන සංස්කෘතිය බිඳ වැටිලා තියෙනවා. එය සකස් කරන්න ඕන. දෙක ආර්ථිකය කඩා වැටිලා තියෙනවා. ඒක හදන්න ඕන. තුන සමාජය බිඳ වැටිලා තිබෙනවා. එය සකස් කරන්න ඕන. හතර සංස්කෘතිය කඩාගෙන වැටිලා තිබෙනවා මේ රටේ. එය නැවත ගොඩනගන්න ඕන. ඔක තමයි කරුණු හතර. ඔය කරුණු හතර ඇතුලේ තමයි අපි ප්‍රශ්න කතා කරන්නේ. ප්‍රශ්න කතා කරන්නේ ඒක ඇතුලේ. එතකොට අපි ඉස්සරහා තියෙන ප්‍රශ්න වලට අපිට උත්තර හොයන්න පුළුවන් කියන දාර්ශනික මඟ පෙන්වීම අර මං කලින් කරපු ප්‍රකාශය කරේ අපේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වෙච්ච කාල් මාක්ස්. මිනිසා ඉදිරියට විසඳුම් නැති ප්‍රශ්න එන්නේ නැහැ. ඒ මාර්ගය අපි පිළිගන්නවා. ඒ මතවාදය පිළිගන්නවා. ඒ දර්ශනය පිළිගන්නවා. එම පිළි අරගෙන තමයි අපි වැඩ කරන්නේ. මූලික වශයෙන් ගත්තොත් තවත් කාරණා තියෙනවා. හරි. ඊළඟට ඔය බිඳ වැටිච්ච රට ඔය ශේෂ හතර ඔස්සේ අපි වේදිකාවේදී විග්‍රහ කරලා අපි ජනතාවට දීපු පොරොන්දුවක් තිබ්බා. ඔය දෙවැනි කාරණේ ආර්ථිකය, තුන්වැනි කාරණේ සමාජය, හතරවැනි කාරණේ සංස්කෘතිය ගොඩනගන්න නම් පළමුව දේශපාලන සංස්කෘතිය හරියට ගොඩනැගිය යුතුයි කියලා. ජනතාවට දැන් අපි කියනවා ඒ දිහා හොඳින් බලන්න කියලා. කණ්ඩකුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වුණාට පස්සේ පළමුවෙන් අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. වෙනස් කළා. රජකාලේ පවා පැරදිච්ච මිනිහගෙන් පලිගත්තා. අපේ රටේ මුළු ඉතිහාසයම ආපහු හැරලා බැලුවොත් රජ්ජුරුව දිනුවට පස්සේ පැරදිච්ච අයගෙන් පලිගත්තා. අපේ රටේ මුළු දේශපාලන සංස්කෘතියම මුළු ඉතිහාසෙම 48න් පස්සේ නෙමෙයි, සුද්දගෙන් පස්සේ විතරක් නෙමෙයි, ඊට එහාට ගියත් මිනිසුන්ගෙන් පලිගත්තා. නමුත් ඒ ඉතිහාසයක් පුරා තිබුණු ඒ දේශපාලන සංස්කෘතිය අපේ ජනාධිපතිවරයා පත්වෙච්ච දිනේ සිට මුළුමනින්ම වෙනස් කරා. ඒක දේශපාලන සංස්කෘතියේ සිස්ටම් චේන්ජ් එකක්. අපි සිස්ටම් චේන්ජ් එක පටන් අරන් තියෙන්නේ. ඒක ආරම්භ කරලා තියෙන්නේ දේශපාලන සංස්කෘතියේ. ඊළඟට මහමැතිවරණ ඉවර වුණා. ඒ සිස්ටම් චේන්ජ් එක ක්‍රම වෙනස එහෙම්මම ඉදිරියට අරගෙන ආවා. ජනතාව මේවා සම්බන්ධයෙන් සතුටින් ඉන්නේ. ජනතාව ඡන්දෙ දීපු එක ගැන සතුටින් ඉන්නේ. ඒගොල්ලන්ට දැන් පේනවා ඔව් ආරම්භයක් අරන් තියෙනවා. ආරම්භයක් අරන් තියෙනවා. ඊළඟට මේ රටේ තිබ්බ උත්සව පිළිබඳ ගායක් ඇමතිවරුන්ට ජනාධිපතිවරයාට අගමැතිට මේ රටේ තිබුණා උත්සව ගායක් තිබ්බා. ඒක දේශපාලන සංස්කෘතියේ බරපතල කඩාවැටීමක් බවට පත් වෙලා තිබ්බා. ඒක නාස්තියක් බවට පත් වෙලා තිබ්බා මේ රටේ මහජන ධනය. අපි ජනතාවට කියනවා ඒ දිහා බලන්න කියලා. ඒ ශේෂෙත් අපි ක්‍රම වෙනසක් ඇති කරලා තිබෙනවා. ඒ ගැන ජනතාව මාලිමාවට ඡන්දෙ දීම සම්බන්ධයෙන් සතුටින් ඉන්නේ. සතුටින් ඉන්නේ. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 159ක් පත්කිරීම ගැනත්, ඒ වගේම ජනාධිපති අනුර දිසානායක සහෝදරයාව බලයට ගැනීම සම්බන්ධයෙන්ුත් මේ රටේ ජනතාව දකිනවා වෙනස්කම ආරම්භ වෙලා තියෙනවා මේ රටේ. අලුත් මාවතකට ගිහිල්ලා තියෙනවා. ඊළඟට තිබුණා බරපතල මැති ඇමතිවරුන්ට රතගායක්. ඒක විවිධ විදිහට කතා වෙනවා. බරපතල රතගායක් තිබ්බා. ඒ රතගාය දැන් සනීප කරලා තියෙනවා මුළුමනින්ම. නව ආණ්ඩුව මේ ජනාධිපතිතුමා ඇතුළු බලයේ ඉන්න මැති ඇමතිවරු සියලු දෙනා ලාංකීය සමාජයේ මුල් බැහැලා තිබුණු, ඔඩු දුවලා තිබුණු දේශපාලඥයන්ගේ රතගායට උත්තරය ලබා දීලා තියෙනවා. ඒ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. ඒවා ජයග්‍රහණ, ඒවා ජයග්‍රහණ, ඒවා ආර්ථිකයට එකතු වෙලා එනවා. කලින් චානක මන්ත්‍රීතුමා කිව්වා වගේ ඒවා එකතු වෙලා එනවා. එකතු වෙලා එයි එමින් තියෙනවනේ. එතකොට මේ විදිහට ගත්තම දැන් මහජන නියෝජිතයෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ, ඊට පිටින් ඉන්න ජනාධිපති විතරයි මහජන ඡන්දෙපත් වෙච්ච. මහජන නියෝජිත ඕන තරම් ඉන්නවා රටේ ඡන්දෙපත් වෙච්ච. දැන් මේ පාර්ලිමේන්තුව තුලත් ජනතාව ඉල්ලා සිටින දේශපාලන සංස්කෘතියේ, එම නැත්තම් සිස්ටම් චේන්ජ් එකේ එම ධාරාවේ හොඳට කටයුතු සිදු වෙනවා. තාමත් අර පරණ කාලයක් තිස්සේ හුරු පුරුදු වෙච්ච ඒ ලක්ෂණ මත සමහර මන්ත්‍රීවරු ක්‍රියා කරන බව මේ දවස් කීපෙදිත් එහෙම් මෙහෙම් යන්තම් දකින්න ලැබුණා. ඒ සියලු දෙනාගෙන් අපි ඉල්ලනවා විශේෂයෙන්ම අපි පාර්ලිමේන්තුවේ දේශපාලන සංස්කෘතියත් හදා ගමු. බොහෝ දුරට හැදිලා තියෙනවා. 90%ක් හැදිලා තියෙනවා. ඒ වෙනුවෙන් මැදිහත් වෙන විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාටත් ජනවරමේ ගෞරවය හිමි වෙනවා. සියලු දෙනාටම හිමි වෙනවා. ඒ නිසා අපි දැන් අත ගන්න ඕන කම තියෙනවා ආර්ථිකයේ වෙනස්කම් වලට, පරිවර්තනයන්ට. දේශපාලන කියලා ඒක දැන් සම්මුඛ කළදී ඒ රට දෙවන්තේ වෙනුවෙන් බලාපොරොත්තුවක් තිබ්බා. ඒ බලාපොරොත්තුව අපි ඉෂ්ට කරලා තියෙනවා මූලික වශයෙන්. ඒක පොරොන්දුවක්. ඒ පොරොන්දුව ඉෂ්ට කරලා තියෙනවා. දේශපාලඥයාගේ හොරකම නතර කරලා තියෙනවා. දේශපාලඥයාගේ නාස්තිය නතර කරලා තියෙනවා. දේශපාලඥයාගේ අකාර්යක්ෂමභාවය නැති කරලා තියෙනවා. ඒ ටික සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් ඕකටනේ රටේ ප්‍රධාන ජනතාවගේ දැවැන්තම විරෝධයක් එල්ල වෙලා තිබුණේ. එක පැත්තකින් ප්‍රබලම විරෝධයක්. හැබැයි ඊළඟට කියන්න ඕන රාජ්‍ය සේවය ගැන. රාජ්‍ය සේවය ගැන කියන්න ඕන. රාජ්‍ය සේවයේ තාමත් අකාර්යක්ෂම භාවයක් තියෙනවා. රාජ්‍ය සේවයේ තාමත් යම් යම් තැන්වල අකටයුතුකම් සිද්ධ වෙනවා. තාමත් මහජනතාවගේ කටයුතු එහාට මෙහාට දාලා පරක්කු කරනවා යම් යම් දේවල් බලාපොරොත්තු වෙන. ඒ නිසා දේශපාලන සංස්කෘතියේ ඇති කරගත්ත මේ වෙනසත් එක්ක රාජ්‍ය සේවය ජනතාවට ඇත්තටම සේවය කරන වේගෙන් වැඩ කරන එකක් බවට පත් කර ගැනීමේ අත්‍යවශ්‍ය උවමනාවක් ඇති වෙලා තියෙනවා. නැත්තම් රට ඉදිරියට ගෙනියන්න බෑ. හැබැයි රාජ්‍ය සේවකයෝ තැපල් ඡන්ද වලින් පෙන්නවා ඒගොල්ලොත් මේ සිස්ටම් චේන්ජ් එකට කැමතියි කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රාජ්‍ය සේවයත් එක්ක කාර්යක්ෂම ගමනක් අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා. රාජ්‍ය සේවයේ විශාලත්වය ගැන කතා වෙනවා බොහෝ වෙලාවට.
Yes. Honorable Nalin Bandara.
විද්‍යාන්තර අමතුමාටත් නියෝජ කතානතු අවස්ථාව ලබා දීම ගැන මුතුමා රාජ්‍ය සේවය ගැන කපුවෙන්ද මම කියන්න අහන්නේ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමෙන්ද හුලංගම මහත්මයා කියලා තියෙනවා රාජ්‍ය සේවයේ ලක්ෂ 5000ක් ඉවත් කළ යුතුයි නැත්නම් අමාරුවේ වැටෙනවා කියලා. ඔතුමා මේ කාරණේත් එක්ක එකග වෙනවද පොඩ්ඩක් මට මේ පැහැදිලි කිරීම මේ එකම දුන්න ලොකු දෙයක්.
රාජ්‍ය සේවය කියන වචනය අහුණා විතරයි නැගිට්ටා. කියන්න හම්බුනේ නැහැ මොකුත්. ඈ හරි කමන්නේ. රාජ්‍ය සේවයේ වැඩි භාවයක් කතා කරනවා වගේම අත්‍යවශ්‍ය තැන් වල රාජ්‍ය සේවයේ නැති ප්‍රශ්නකුත් තියෙනවා. මම සරලම උදාහරණයක් කියන්න. වනජීවීයකට ගත්තොත් වනජීවී නිලධාරින්නේ අලි ප්‍රශ්න ඇති වෙන ප්‍රදේශ වලට ගත්තොත් අපි කතා කරා හමුදාවටත් කතා කරා ඊළඟට කතා කරා සිවිල් ආරක්ෂක බලකායට කතා කරා විවිධ ශේෂ්‍රවල පිරිස සම්බන්ධ කරගෙන තාවකාලික විසඳුමක් විදියට අලි වගා බිම් වලින් පොඩ්ඩක් ඈතට තල්ලු කරලා දාගන්න. ඒ අයව සම්බන්ධ කරගන්න බෑ වනජීවී නිලධාරී සම්බන්ධ කරගන්නේ නැතුව. සම්බන්ධ කරගන්න බෑ. ඒකට අවශ්‍ය කරන වනජීවී නිලධාරීන් ප්‍රමාණය ලංකාවේ නැහැ. හිතයි. ඒ වගේම තමයි මම තවත් උදාහරණයක් කියන්නම්. ඒත් ඔය ප්‍රශ්නෙටම අදාළව කතා කරනකොට ඊළඟට ආපු තවත් එකක් තමයි ඔය රිලා ප්‍රශ්නේ මතු කරපු නිසා වන්ද්‍යාකරණය ගැන සාකච්ඡාවක් යන නිසා පසු වෛද්‍යවරු කියන්නේ මොකද්ද? රාජ්‍ය සේවයේ පසු වෛද්‍යවරු නැහැ. ප්‍රමාණවත් නැහැ. ඒ වැඩේට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා වැඩි තැන් ගොඩ ගහලා තියෙනවා විවිධ ආයතනවල වැඩි තැන් ගොඩ ගහලා තියෙනවා. එක එක ඇමතිවරු තමන්ගේ දිස්ත්‍රික්කවල අය පුරවලා තියෙනවා. ඇත්තම ඒවා ගත්තම අර ප්‍රධාන පෙළේම ඒවා නෙමෙයි. සමහර තැන් වල ගොඩ ගහලා තියෙනවා. දැන් මගේ අමාත්‍යංශෙත් ඉන්නවා සේවක සංඛ්‍යාවක්. ඒ ඔක්කොම මම්බලද්දී නාවල පිටියේ කට්ටිය. ඔක්කොම නාවල පිටියේ. හරි. ඒගොල්ලෝ දැන් ආයතන ඇතුලේ කර කියා ගන්න දෙයක් නැතු ඉන්නවා. බඳවගෙන තියෙනවා සියලු දෙනාම නාවල පිටියේ. විශාල ප්‍රමාණයක් ওই විදිහට ගත්තා ඉන්නවා රාජ්‍ය සේවයේ. ඉතින් කොහොම හරි ගත්තම රාජ්‍ය සේවය මන්නම් කිව්වා එයා ස්ථිර කරන්න කියලා. නාවල පිටියේ මහින්දානන්ද හිටපු මන්ත්‍රීතුමා දාපුවා ඉන්නේ. ඔක්කොම ටික ගත්තම සියලු දෙනාම. ඒත් මං කිව්වා මේගොල්ලෝ ස්ථිර නොකරන්න හේතුවක් තියෙනවා නම් හේතුව මොකද්ද කියලා දැනුම් දෙන්න කියලා. වෙලාව අඩුයි.
ලෝහන බණ්ඩාර
ගරු ඇමතුමනි, ඔබතුමා දැන් කිව්වා වනජීවීකට සේවක මහත්තුන් නැහැ කියලා. ඒ වගේම මං හිතන්නේ රැකියා ලක්ෂ්‍ය විශාල ප්‍රමාණයක් අනුයුක්ත කරලා ඉන්නවා අලි වැටවල් සම්බන්ධව රාජකාරී කිරීමට. වනජීවීකට අනුයුක්ත කරපු කිසිදු කෙනෙක් රාජ්‍ය සේවය ස්ථීර කිරීම ඒ ආයතනට ස්ථීර කර ගැනීමට මේ දක්වා කටයුතු කරලා නැහැ. සෑ ඒ සඳහා ඔබතුමා ඔය කාරණේ ඉච්ඡ කරා නම් රසයෝග සංඛ්‍යාවක් ලැබෙනව නේද එහරා?
හරි. එහෙමෙන් ආනේවට උත්තර දෙදි යන්න ගියොත් කතාව කරගන්න ටිකක් අමාරු වෙනවා. වෙලාව මදි වෙනවා. නේද? ඉතින් කොහොම හරි මේ ගොවි ජනතාවගේ ප්‍රශ්න ගැටලුත් කතා කරා. වන්දි ගැන කතා කරා. කෙටියෙන්ම කිව්වොත් 40,000ද කීයද ගාණ කුමක්ද කියන එක නොසලකා ගොවි ජන ජීවිතය නගා සිටුවන්න අවශ්‍ය කරන සියලුම පියවර ගන්නවා. ඒක ස්ථිරයි. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට ගොවි ජන ජීවිතය ගැන වචනයක් දෙකක් මම කියන්න ඕන. මෙන්න මෙහෙම. අපි වාරි මාර්ගයට විශාල මුදලක් කාලයක් තිස්සේ වැය කරලා තියෙනවා. අපි කලාවය වගේ කාලෙක ඉඳන් ගත්තත් නිකන් ගමුකෝ. වාරි මාර්ගය වෙනුවෙන් විශාල මුදලක් වැය කරලා තියෙනවා ලංකාවේ. මහවැලියත් අපි ගමුකෝ, සම්බන්ධ කරගමුකෝ. අති දැවැන්ත මුදලක් ආයෝජනය කරලා තියෙනවා. ඊළඟට ගත්තම ගොවීන්ට ඉඩම් දීලා තියෙනවා. පොහොර දීලා තියෙනවා. විවිධ දේවල් කරලා තියෙනවා. කොච්චර කරත් අන්තිමට මොකද වෙලා තියෙන්නේ? ගොවි ජනතාව දුප්පත්. වාරි මාර්ගයට එච්චර ආයෝජනයක් කරලා මේ ආයතනවල ඉන්න රාජ්‍ය සේවකයෝ විශාල ප්‍රමාණයක් ඉඳලා ඒගොල්ලන්ට පරිණඩි ගෙවලා නිලධාරීන් ඉන්නවා, වාහන තියෙනවා. අන්තිමට ගත්තම ගොවිය දුප්පත්. ඒ නිසා මගේ අමාත්‍යාංශ කාලය තුල මම කල්පනා කරන්නේ මෙන්න මේ ගොවියා, වී ගොවියා විතරක් නෙමෙයි, එළවලු ගොවියා විතරක් නෙමෙයි, සතුන් නැති කරන අය ඉන්නවා, මේ ගොවි ඔක්කොම දුප්පත්. සියලුම දෙනා දුප්පත්. මෙන්න මේ ජන කණ්ඩායම මෙතනින් ඉදිරියට ඔසවා තැබීම වෙනුවෙන්ම තමයි සියලුම ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් සකස් වෙන්නේ. සියලුම දේවල් සකස් වෙන්නේ ඒ ජන කණ්ඩායම ඉලක්ක කරගෙන ඔවුන්ගේ ජීවිතය නගා සිටුවීම අරමුණු කරගෙන. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න කලින් මේ ආසන්න කාලේ ඡන්ද කරන කාලේ විශාල ප්‍රමාණයක් ආවා මේ රටේ පෞද්ගලික අංශයේ අය මේ ශේෂයට සම්බන්ධ වෙන අය ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් අරගෙන. මං කෘෂිකර්ම ඇමති වෙයි කියලා කොහොමද දැනගෙන හිටියත් දන්නේ නැහැ. එහෙම ආවා. ඒ වගේ දැනුත් අමාත්‍යාංශ වටා නිතරම කරගෙන විශාල වශයෙන් එනවා මේ සංවර්ධනය වෙනුවෙන් මැදිහත් වෙන්න විවිධ අය.
Honorable Lalkanthi, your time is up.
ඒවා ඔක්කොම බැලුවම තියෙන්නේ ගොවියගේ කෑල්ල අත්තරපුවා. ගොවියගේ කෑල්ල අත්තරලා සතුන් නැති කරන අයගේ කෑල්ල අත්තරලා දී. ඒ ඔක්කොම අත්තරලා දී. ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක මුළු මනින්ම සකස් වෙලා තියෙන්නේ ඒ ජන කණ්ඩායමට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියන එක සලකලා නෙමෙයි. ඒ නිසා මං කියපු දේ තමයි ඒ කොටස ඇතුල් කරගෙන ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක හදාගෙන ඉන්නේ. එහෙම නැත්නම් අපි එකක්වත් අනුමත කරන්නේත් නැහැ, ගන්නෙත් නැහැ, ක්‍රියාත්මක කරන්නෙත් නැහැ, මුදල් වෙන් කරන්නෙත් නැහැ. ඊළඟ කැලේ පාරිභෝගික ප්‍රශ්නේ. වාරි මාර්ගයට මෙච්චර වියදම් කරලා තියෙනවා, රාජ්‍ය ආයතන මෙච්චර තියෙනවා, සතොස තියෙනවා, වියලි මණ්ඩල තියෙනවා, ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. ඒ අකාර්යක්ෂමයි, බිඳවට්ටලා තියෙනවා විශාල ප්‍රමාණයක්. අපි ගත්තේ වියටයක් නැති වියලි මණ්ඩලයක්නේ. ඊට වඩා මොනවද කතා කරන්නේ? ඊට වඩා කතා කරන දෙයක් ඇත්තෙම නැහැ. අනිත් පැත්තෙන් ගත්තම පාරිභෝගිකයා. පාරිභෝගිකයා පීඩාවටපත් වෙලා නම්, ගොවි ජනතාව දුප්පත් නම්, ඉතින් මේ කෘෂිකර්ම අමාත්‍යාංශ මේවා කරගෙන යන එක තේරුම් මොකද්ද කියලා ප්‍රශ්නයක් එනවා. නැති ඇමතුරු මේවා හිටපයි දිනු වෙලා තියෙනවා. නිලධාරීන් උනත් යන්තම් පඩකට ගහගෙන ජීවත් වෙනවා. හැබැයි කේන්ද්‍රීය මිනිස්සයා මේකට සම්බන්ධ අත්‍යවශ්‍ය කෙනා සම්පූර්ණයෙන්ම දුප්පත් ගොඩට වැටිච්ච ජනතාව බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මගේ අමාත්‍යාංශ කාලය තුළ මම උත්සාහ කරනවා මෙන්න මේ ජන කණ්ඩායම අපේ රටේ මේ දුප්පත්භාවයෙන් මුදවා ගැනීම සඳහා අවශ්‍ය කරන සියලුම පියවර ගන්න ජනාධිපතිතුමාත් එක්ක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඇමති මණ්ඩලෙත් එක්ක ඒ කාරණේ සාකච්ඡා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් වෙන වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න ඒ වෙනුවෙන් දක්වන සියලුම සහයෝගයන් ජනාධිපතිවරයාත් අමාත්‍ය මණ්ඩලයාත් දක්වන්න එකඟතාවයට පත් වෙලා තියෙනවා කියන එක මේ සභාවට ජනතාව වෙනුවෙන් මම කියන්න කැමතියි. බොහොම ස්තුතියි.